Honorable Najit Indika, you have 14 minutes.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, දවසේ මම සූදානම් වෙලා කතා කරන්න කලින් ඇත්තටම අපේ විපක්ෂයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයෙක් කියපු තැනකට මම නැවත කතා කරලා පටන් ගන්නම්. විශේෂයෙන්ම අර ඊයේ දවසේ, ඊයේ සහ පෙරේද දෙකේමත් දිගින් දිගටම කතා වුණා, උත්තර දුන්නා. ඒ තමයි මේ ජාතික ජනබලවේගය විසින් සමාජ වෛරය වපුරුවා කියන කතාව. එතකොට මේකට ඊයේත් අපි උත්තර දුන්නා. ඒ කියන්නේ ජාතික ජනබලවේගය සහ විපක්ෂයේ අය තමගේ කැම්පේන් එක කරද්දී නැතිවරනේ කවුද සමාජ වෛරයක් වපුරුවේ කියන එක. ඒතොර ඉතා පැහැදිලි සමාජ වෛරයක් වපුරවා කියලා හඳුන්වලා දුන්නේ අවුරුදු 76ක පාලනය ගැන, මේ රට ආර්ථික කඩාවැට්ටවීම ගැන අපි ඉදිරිපත් කරපු අදහස. එතකොට අවුරුදු 76ක පාලනය ගැන, ආර්ථික කඩාවැට්ටවීම ගැන අපි කියන අදහස සමාජ වෛරයක් වපුරීමක් නෙමෙයි. ඒක මේ රටේ ආර්ථිකයට වෙච්ච දේ කියපු හැටි. ඇත්තටම සමාජ වෛරයක් වපුරුවේ ඒගොල්ලෝ. ඒ රැස්වීම දිහා බැලුවනම් ආයෙත් කියන්නේ අපි දින්නොත් ලේවැගිරීම් වෙනවා, පහුවදා රට ලේවිලක් වෙනවා, ආගම් නැති වෙනවා, පොය නැති වෙනවා, කටින නැති වෙනවා, පෙරහැර නැති වෙනවා, මුස්ලිම් අයට රැවුල කපන්න වෙනවා. ඕවා තමයි සමාජ වෛරය. ඒ නිසා නැවතත් ඉල්ලනවා මේ බොද කිරීම කරන්න එපා. තමන් කරපු දේවල් වලට තමන් වක් කියන්න ඕනේ. අපි කරපු දේවල් වලට අපි වක් කියනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේකේ ඒ වගේම පහුගිය දවස් දෙකේ මේ සාකච්ඡාව විශේෂයෙන්ම කතා වුණා වැඩි හරියක් විපක්ෂයේ අපිට චෝදනා එල්ල කරා මේ රනිල් යන පාරම යනවා කියලා. ඒ හින්දා මගේ කතාව මම යොමු කරන්නේ ඒකට. ඇත්තටම රනිල් ගිය පාර මොකද්ද කියන එක. රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ දේශපාලනයේ ගිය පාර මොකද්ද කියන එක. එතකොට අපි ඒක කිව්වට පස්සේ තමයි අපි යන්නේ මොන පාරද කියලා පැහැදිලි වෙන්නේ. විශේෂයෙන්ම ආණ්ඩු කරපු රනිල් වික්‍රමසිංහ ආණ්ඩු කරපු කාල හතරක් අපිට දරගන්න පුළුවන්. ඒ තමයි 1977 පටන් අරගෙන 94 වෙනකම් කාලය පළවෙනි එක. දෙවැනි එක ජේ.ආර්. ප්‍රේමදාස යුගය. දෙවැනි එක 2001-2003 කෙටි කාලයකට කරපු ආණ්ඩුව අගමැති වශයෙන්. තුන්වැනි එක අගමැති වශයෙන් යහපාලන ආණ්ඩුව 2015 සිට 2019 දක්වා. හතරවැනි එක තමයි පහුගිය අවුරුද්ද දෙක 2022 ජූලි මාසේ පටන් අරගෙන සැප්තැම්බර් 21 වෙනිදා පහුගියදා පරාද වෙනකන් ජනාධිපති වශයෙන් කටයුතු කරපු කාලේ. මේ කාල හතරම ගත්තොත් එහෙම මම ආරම්භ කරන්නම් පළවෙනි එකෙන්. රනිල් ගිය පාර මොකක්ද කියලා මතක් කරගන්න අවශ්‍ය නම් අපි 1977 ඡන්දය දිනලා රනිල් වික්‍රමසිංහ මහත්මයා තමන්ගේ මාමා ජනාධිපති වෙලා ඉදදී පාර්ලිමේන්තුවට ඇවිල්ලා මුලින්ම තරුණ කටයුතු ඇමති, ඊළඟට තරුණ කටයුතු සහ අධ්‍යාපන ඇමති 81 වෙද්දී, ඊළඟට 1987 වෙද්දී ඔහු කටයුතු කරනවා කර්මාන්ත ඇමති විදියට. මම මෙතනදී මතක් කරනවා කලින් විවාදෙදී අපේ හඳුන්නැති ඇමතිතුමා කිව්වා කර්මාන්ත ඇමතිලගේ නම් ලැයිස්තුව. කර්මාන්ත ඇමතිලගේ නම් ලැයිස්තුව කියලා 77 එහාට කියන්නේ නැහැ කියලාත් කිව්වා. මොකද ඊට කලින් හිටපු පිලිප් ගුණවර්ධන, වින්ස්ටන් සුභසිංහ, වින්ස්ටන් සුභසිංහ එහෙම කියලා. එතකොට ඒක ගැන කිව්වොත් එහෙම රනිල් වික්‍රමසිංහ මහත්මයාත් එක කර්මාන්ත ඇමති කෙනෙක්. 77න් පස්සේ පළවෙනි කර්මාන්ත ඇමති වෙන්නේ සිරිල් මැතිව මහත්මයා, ඊළඟට ඩෙන්සිල් ප්‍රනාන්දු මහත්මයා, 87 රනිල් වික්‍රමසිංහ මහත්මයා. එතකොට මේක මට කියන්න ඕන උනේ රනිල් 1900 රනිල් වික්‍රමසිංහ මහත්මයා කර්මාන්ත ඇමති වෙලා කරපු වැඩේ මොකද්ද කියන එක. ගිය පාර මේ 2022 ගිය පාරට වඩා වෙනස් එකක් නෙමෙයි. 1975 එවකට ආණ්ඩුවෙන් ටීබී සුභසිංහ කර්මාන්ත ඇමති විදියට ඉද්දී ලංකාවේ පළවෙනි පොහොර කම්මල පටන් ගන්නවා. පළවෙනි සහ අවසාන එක දැනට. ඒක පටන් ගන්න එවකට මහවැලි ව්‍යාපෘතියට පමණක් දෙවැනි ආයෝජනය විදියට ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරය යටතේ. ඒක පටන් අරගෙන වසර 4කින් වැඩ කටයුතු ආරම්භ කරනකොට ආණ්ඩුව පෙරලිලා ජේ.ආර්. ජයවර්ධන, රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජයේ බලයට ඇවිල්ලා. එතකොට පොහොර නිෂ්පාදනය ආරම්භ කරත් ඒ මොහොතේ ලෝක වෙළඳපොළේ තිබිච්ච තත්ත්වෙත් එක්ක ඒකේ කොස්ට් එක අපිට පිටරටින් ගෙනනට වඩා පාඩුයි. එතකොට ඒ නිසා ඒකට මොකද්ද කරන්න කියන සංවාදෙදී ආසියානු සංවර්ධන බැංකුවෙන්ම උපදෙස් දෙනවා. මේකට මුලත ප්‍රධාන මූල්‍ය දායකත්වය දීපු අය උපදෙස් දෙනවා මේක වසර 5ක් වෙන කාලයකට වහලා තියන්න. එතකොට ලෝක වෙළඳපොළේ තත්ත්වය හරි ගිහිල්ලා තියෙයි. ඊට පස්සේ නැවත නිෂ්පාදන කටයුතු ආරම්භ කරන්න පුළුවන් කියලා. මොකද මේකේ අරමුණ වෙන්නේ විදේශ විනිමය විදියට දිගටම පිටරට පොහොර ගැනීම සඳහා ලංකාවේ කෘෂිකාර්මික ආර්ථිකය පදනම් වෙලා තියෙන තත්ත්වයක් තුළ යන මුදල අවම කිරීම. නමුත් එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව කරන්නේ මේක වසා දමලා තියෙනවා. හැබැයි මතක් කරන්න ඕන දේ තමයි 87 කර්මාන්ත ඇමති විදියට වැඩ බාර අරගෙන රනිල් වික්‍රමසිංහ කරන පළවෙනි වැඩේ තමයි මේ සපුගස් කන්දේ හදලා වහර දාලා තිබුණු යූරියා කර්මාන්ත ශාලාව ඈවර කිරීම. එහෙමතමයි යහු කර්මාන්තස ආර්ථිකය සම්බන්ධ වැඩ පටන් ගන්න මේ 1987. එතකොට ඒක තමයි රනිල්ගේ උපහාර. ඒක ඈවර කරන්න නිකන් නෙමෙයි. මම උපුටා දැක්වීමක් කරන්න මේ පොත මං හිතන්නේ මේක මම කියන්න කැමති මේ බටලන්දට ගිනි තැබුම් කියන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නන්දන වීරත් මහත්මයා රචිත පොතක්. එතකොට එතුමාත් පහුගිය කාලෙත් මිච්ච ප්‍රජාතන්ත්‍රවාදී ගැටලු හින්දා සොයම් පිටුවහලට ලක් වෙලා හිටියේ දැන් ලංකාවට අවිල් ඉන්නවා. මේ පොතේ එක පරිච්ඡේදයක හු එක පැහැදිලි කරනවා. මේක විකුණන්නේ කොහොමද කියලා. අනතුරුව ටෙන්ඩර් කැඳවා හිටිබූ අගනා යන්ත්‍ර සූත්‍ර අබලි යකඩවලට විකුණා දැමුණේය. කම්හලේ තිබූ අගනා සන්නිවේදන පද්ධතිය පෙරණි වයර් මිලට වෙන්දේසි කිරුණේය. කම්හල පරණ යකඩවලට මිලදී ගත්තේ අඩුම ලන්සුව තිබූ SPIC නැමැති ඉන්දිය සමාගමය. ඉන්දියානුවෝ කම්හල ගලවාගෙන ගොස් එක්සත් අරාබි එමිරාජ්‍යයේ ජබේල් අලි ආයෝජන කලාපයේ සවි කළේය. එහි යූරියා නිෂ්පාදනය කර ලංකාවට විකිණීම ආරම්භ කෙරිණි. 1975 යූරියා කම්හල වෙනුවෙන් රට ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 6000කි. අද මේ රට පොහොරානණය වෙනුවෙන් වාර්ෂික මේ මුදල වියදම් කරන්නේ. ඉතින් ඕක තමයි රනිල් වික්‍රමසිංහ ගමන යන ආරම්භ කරපු පාර. එතකොට විශේෂයෙන්ම 1976 වෙනකොට ලංකාවේ දේශීය ණය තිබුණ රුපියල් බිලියන 12.6යි. විදේශීය ණය රුපියල් මිලියන 4.9යි. ඒ කියන්නේ මුළු ණය බිලියන රුපියල් බිලියන 17.6යි. ඒක එවකට දළ දේශීය නිෂ්පාදනයෙන් 58.5ක්. මේ 76. හැබැයි රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය අනුව යන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව බාරගත්තට පස්සේ 1978 වෙද්දී අර 17.6 මුළු ණය ප්‍රමාණය බිලියන 30.9 දක්වා වැඩි වෙනවා. ඒතොර දළ දේශීය නිෂ්පාදනයෙන් 72.6ක් 89 වෙද්දී දළ දේශීය නිෂ්පාදනයෙන් 108.7ක් දක්වා මේක වැඩි වෙනවා. ඉතින් මේක තමයි 1977 පස්සේ පටන් අරගෙන ගියපු විවෘත ආර්ථිකය නැත්තම් ලිබරල් ආර්ථිකය තුළ ලංකාව අරගෙන ගියපු තැන. එතකොට මේකත් එක්ක තමයි මේ ආර්ථික අර්බුදයට අපිට මුහුණ දෙන්න වෙලා තියෙන්නේ. එතනින් පස්සේ දිගටම රට පාලනය කරපු ආණ්ඩුව අඩු වැඩි වශයෙන් අරගෙන ගියේ මේ පිළිවෙල තමයි. ඒක තමයි රනිල් වික්‍රමසිංහ වැඩ පිළිවෙල. ඊට පස්සේ චන්ද්‍රිකා ජනාධිපතිනිය වෙන්න කලින් කාලය තුල රනිල් වික්‍රමසිංහ සහ DV විජේතුංග මහත්මයා පාලනය කරපු කාලේ ආයතන 48 අපි කුණ රාජ්‍ය ආයතන 91 ඉඳන් චන්ද්‍රිකා මෙතනගේ කාලේ ආයතන 46ක් විකුණා. එතකොට 2002 අලිපුරදුම් ශ්‍රී ලංකා වැඩසටහනත් එක්ක රනිල් වික්‍රමසිංහ ආයතන විකුණා, ලාභ ලබන ආයතන විකුණා, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථා විකුණා. ඒක නඩු තීන්දුවකින් නැවත හරවගත්තේ. ඔක තමයි රනිල් ගියේ පාර. ඊට පස්සේ පසුගිය වසර දෙක ගත්තත් සියලුම දේ විකුණන ප්‍රතිපත්තියක හිටියේ. කලින් සුනිල් හඳුනනetti ඇමතිවරයා මේක පැහැදිලි කරා. ඒතොර මේක තමයි කියපු පාර. ඒකට විදුලියද, පෙට්‍රෝලියම්ද තවත් අපිට ආර්ථික වශයෙන් වැදගත් නැද්ද කියන එක අදාළුනේ නැහැ. අර වත්තේ තියෙන කෑලි විකුණගෙන තුන් වේල කන වගේ වැඩක් කරේ. ඒක තමයි යෝජනා කරපු ආර්ථිකය. ඒක තමයි ලංකාවේ ණය බර වැඩි වෙන්නත් ආර්ථිකය නොහැදෙන්නත් හේතුව. එතකොට මෙහෙම ගිහිල්ලා විශේෂයෙන් අපි වෙනස් වෙන තැන කිව්වොත් එහෙම මම එක උදාහරණයක් කියන්නම්. විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්නේ නැමින් විදුලි බල මණ්ඩලයේ ඉතුරු කොටසුත් විකුණා දමන්න ඈවර කරන්න තීරණයක් ගත පන්තස් සම්මත කරා. අපේ ජනාධිපතිතුමා බලයට පත් වෙලා ආණ්ඩුවක් හැදලා නොතිබිච්ච තත්ත්වයක් තුල බලයට පත් වෙලා සති 6ක් ඇතුළත ඒ තීරණය අපි නැවැත්තුවා. විදුලි බල මණ්ඩලය කාර්යක්ෂම කරන්න ප්‍රතිව්‍යුහගත කරන්න අවශ්‍යයි. නමුත් ඒක කරන්න ඕන ඉතුරු වෙච්ච සම්ප්‍රේෂණය සහ බෙදා හැරීම විකිණීමෙන් නෙමෙයි කියන එක. නොවැම්බර් 4 වෙනිදා විදුලි බල මණ්ඩලයේ ප්‍රසිද්ධ මාධ්‍ය නිවේදනයක් ඇතුළේ එහෙම කරන්නේ නැහැ කියන එක ප්‍රකාශයට පත් කරා. ඒතර ඉදිරියේදී ඒවට අදාළ දේවල් සම්මත කරගත යුතුයි. එතකොට එහෙම තමයි මේක අපි වෙනස් වෙන්නේ එතනින්. මේ රනිල් කරපු දේ කරනවා කියලා මේ තිබිච්ච කිවිසුම් වල රාජ්‍යයක් විදියට එකඟ වෙච්ච සමහර දේවල් මේ ආණ්ඩුවට කන්ටිනියු කරන්න වෙන එක හඳුනනවා නේද? ඒක බොහොම දේශපාලන වැරදි සහ බොහොම ප්‍රාථමික ප්‍රකාශයක්. එතකොට රනිල් වික්‍රමසිංහ ගියපු පාරෙන් වෙනස් වෙන හින්දා තමයි ජනතාවට බලය දුන්නේ. රනිල් වික්‍රමසිංහ ගියපු පාරට වඩා වෙනස් වැඩි පාරක් සමග ජන බලවේගය හෝ සිලින්ඩරය හෝ පොහට්ටුව හෝ යෝජනා කරේ නැහැ. ඒක තමයි ඡන්ද ප්‍රතිඵලයේ හිමි වෙන්නේ. ආසන 159ක් අපිට හිමි වෙන්නේ ඊට වඩා වෙනස් මූලධාර්මික ආර්ථික උපාය මාර්ගයක් සහිත පාරක යන්න ජාතික ජන බලවේගය යෝජනා කරපු නිසා. අපි වෙනස් කරේ ඒක. අපි එකගෙන බොහොම ආඩම්බරෙන් කියනවා. මොකද මේ ලෝකයේ තුන්වෙනි ලෝකයේ රටවල් පහුගිය දශක 3-4 තුර ගොඩනැගුණේ වෙනස් කිරීම තුළ. අපේ කලාපය ගත්තොත් දකුණු කොරියාව, වියට්නාමය, චීනය, සිංගප්පූරුව වගේ රටවල් උදාහරණයක් ගත්තොත් ඒ වෙනස් වුණේ රට දියුණුනේ මේ කියන අර රනිල් වික්‍රමසිංහ මහත්මයා සහ ඔහුගේ මේ ගෝලීය බාලය සමග ජන බලවේගින් නැ හිතාගෙන ඉන්න අසීමිත වෙළඳපොළ විසින් රටපාලනය කරන තත්වයක් ඇතුළේ නෙමෙයි. රාජ්‍ය සැලසුම් කරරේට මැදිහත් වෙනවා. පුද්ගලික ආශ ආයෝජන කරනවා. රාජ්‍ය ආශ්‍රිත තියාගන්න දේවල් තියෙන බලශක්තිය විදුලිය වගේ තීරණාත්මක දේවල්. ඒ වගේම සමුපකාර වගේ ආශ්‍රයකට තියෙන බලයක් තියෙනවා. ඉතින් කරුණ නියෝජක කතානායකතුමනි මම කියන්නේ ඒක තමයි මේ රජයේ මග පෙන්වීමක් සැලසුම් කරනයක් එක්ක පුද්ගලික අංශයේද රාජ්‍ය අංශයේද සමූපකාර වගේ අංශද හරියට යොදාගෙන රට දියුණු කරන සැලැස්මක් තමයි ජාතික ජන බලවේග ඉදිරිපත් කරේ. එහෙම නැතුව එතනින් තමයි අපි මූලික වශයෙන් රනිල් වික්‍රමසිංහගේ සහ ඔහුගේ ගෝල බාලයන් වෙන සමගි ජනබල වේගී ආර්ථික උපදේශකයන්ගේ මේ තැනින් අපි වෙනස් වෙන්නේ. ගරුණීය කතානායකතුමනි, රනිල් වික්‍රමසිංහගේ පාරේ ගියා නම් දැන් මේ හාල් වෙළඳපොළට වෙලා තියෙන ප්‍රශ්නයක් තියෙන්නේ. දැන් අපි මොන දිලින්න අරමුදයක් තියෙන ආණ්ඩුව කලුතෙන් ගත්ත පිරිසක් විදියට. එතකොට ඕක තමයි හෙට විදුලියට වෙන්නේ. ඕක තමයි හෙට බලශක්තියට වෙන්නේ. ඕක තමයි හෙට පෙට්‍රල් ඩීසල් වෙළඳපොළට වෙන්නේ. ඉතින් ඒක තමයි අපි වෙනස් කරලා තියෙන්නේ. හැබැයි ඒක වෙනස් වෙන්නේ නැහැ අපි අරින්න වෙන කවුරුවත් බලයට ආව නම්. මොකද ඔවුන්ට එහෙම වෙනස් ප්‍රතිපත්තියක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ වෙනස්කම අපි සනිටුහන් කරන්න ඕනේ. ඒ වෙනස්කමට තමයි ජනතාව අපිට ජනවරමත් දීලා තියෙන්නේ. එතකොට අවුරුදු 76ක පාලනය කියලා අපි කියන්නේ අවුරුදු 76ක සහ විශේෂයෙන් 1977න් පස්සේ පාලන කාලය තුල අනුගමනය කරේ මේ ප්‍රතිපත්තිය. මේ ප්‍රතිපත්තිය තුල තමයි දවසින් දවස වසරින් වසර රට අගාධයට ගිහිලා රට බංකොලොත් රටක් බවට පත් වුණේ. එතකොට ඒ නිසා තමයි මූලධාර්මිකව අපිට තියෙන මේ ප්‍රතිපත්තිය තුල අපි මේ රට හදන්න, මේ රටේ ආර්ථිකය ගොඩ ගන්න මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරලා තියෙන්නේ. විශේෂයෙන්ම රනිල් ගියපාර ගැන කතා කරද්දී රනිල් ගියපාර ඕක. ඒ වගේම ජනාධිපතිතුමා ඉදිරිපත් කරපු වැඩපිළිවෙල පහුගිය දවසක අපි සාකච්ඡා කරේ ඒක. ඒ වගේම ජාතික ජනබල වේගය මැතිවරණයට පෙර ඉදිරිපත් කරපු ප්‍රතිපත්ති ප්‍රකාශන දෙක තියෙනවා. මේ සියල්ලගෙම ඉතාමත් පැහැදිලිව රනිල් ගියපාරෙන් අපි වෙනස් වෙන්නේ කොහොමද කියන එක බොහොම පැහැදිලිව විස්තර කරලා තියෙනවා. ඒ නිසා ඒ පැරණි ක්‍රමයේ තවදුරට යන්න නෙමෙයි, ඒ පැරණි ක්‍රමය වෙනස් කරන්න, ඒ පැරණි ක්‍රමය වෙනස් කළා මේ රටේ ආර්ථිකය ඉදිරියට ගන්න. ඒ කියන්නේ මේ රටේ නීති ආධිපත්‍ය, දේශපාලන සංස්කෘතිය, අනිත් පිරිහින් සියල්ල වගේම මේකේ කොදුනාරටිය වගේ තියෙන මේ ආර්ථිකය මෙතනින් වෙනස් ආර්ථික මූලෝපායන්ෙක් ඉදිරියට ගන්න තමයි මේ රටේ ජනතාව අපිට බලය ලබා දුන්නේ. ඒ නිසා අර පහුගිය ආණ්ඩුවේ හඳුන්නේ තියමතිවරයා කිව්වා වගේම, පහුගිය ආණ්ඩුව විසින් අපිට කරගහන්න වෙලා තියෙන පෞදිහා බලලා, එතකොට ඒවට හවුල්කාරයෝ වෙච්ච විපක්ෂයේ මන්ත්‍රීවරු
පක්ෂයේ.
එතකොට ඒ සම්බන්ධයෙන් අපිට චෝදනා කිරීම ඉතාමත් වැරදි, ඒක දේශපාලනික වැරදි, ඒක සදාචාරාත්මක වැරදි. ඒ නිසා අපේ වෙනස්කම අපි මැතිවරණ ප්‍රකාශ තුල පෙන්වලා තියෙනවා. අපි හංගලා මුකුත් කරේ නැහැ. අපි ඇත්ත දේවල් කිව්වා, කරන්න පුළුවන් දේවල් කිව්වා. ඒක අපි වැඩපිළිවෙළ තුල ලියලා තියෙනවා. මැතිවරණය දින්නට පස්සේ ජනාධිපතිතුමා මේ පාර්ලිමේන්තුවේ මේ ගෞරව සභාව, ගෞරවණීය සභාවේ ඉදිරියේ ඒක නැවත වතාවක් ඉදිරිපත් කරා. ඒ වැඩපිළිවෙළ තමයි අපේ ඇමති මණ්ඩලය, ඇමතිවරු අපේ ආණ්ඩුව ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගිය පාර සහ අපි යන පාර වෙනස මොකක්ද කියන එක හරියට වටහා ගන්න කියලා මම මේ සියලු දෙනාටම ආරාධනා කරනවා. ආරාධනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. කාල වේලාව ලබා දුන්නට බොහොම ස්තුතියි.
හොන්බර් රෝහිත අපි ගුණවන්නේ යස්.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ආණ්ඩු පක්ෂයේ සංවිධායකතුමාගෙන් පුංචි විනාඩියක පැහැදිලි කර ගැනීමක්. ඔබතුමාටත් ආණ්ඩුරත් ස්තුතිවන්ත වෙනවා. ඊයේ දවසේ පහුගිය රජයේ විසින් ලබා දීපු මත්පැන් බලපත්‍ර වයින් ස්ටෝස් 361ක නාමලේඛන ඉදිරිපත් කිරීම ගැන ඔබතුමත් මමත් නියෝජනය කරන කළුතර දිස්ත්‍රික්කයේ මං හිතන්නේ 6කට වැඩිය මේ නව බලපත්‍ර ලබා දීලා තියෙනවා. මම ගරු ඇමතුමාගෙන් ඉල්ලීමක් කරනවා, මේ බලපත්‍රය ලබාගත් කෙනා වගේම මේ බලපත්‍රය ලබා දෙන්න නිර්දේශ කරපු යම් මහජන නියෝජිතේ මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, වෙනත් කෙනෙක් කරනවා. විශේෂයෙන්ම ඔබතුමාත් මමත් නියෝජනය කරන මේ කළුතර දිස්ත්‍රික්කයේ දීලා තියෙනවා. අනිත්‍යවත් දෙන්න පුළුවන් නම් හොඳයි. මේ නිර්දේශ කරපු අයගේ නම සහ ඒකත් මේ සභාවට ඉදිරිපත් කරන්න, එම නැත්තම් මේකට ඔක්කොම මේ පෞකාරය බවට පරිවර්තනය වෙන්න කැමති නැති නිසායි මම මේ ඔබතුමාගෙන් ගෞරවයෙන් මේ ඉල්ලීම කරන්නේ. නිසා මම ඉල්ලීමක් කරනවා, මේක ඉතා ඉක්මනින් මේ සභාවට ඉදිරිපත් කරනවා නම් හොඳයි කියලා.
ගරු නියෝජකාරක සභාපතිතුමනි, ඒ සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය විමර්ශනය කරගෙන යනවා. ඒ කටයුතු අවසන් වූවහම මුළු රටේම ජනතාවට දැනගන්න පුළුවන් හැටියට අපි මේ ලේඛනය ඔබතුමාලට ඉදිරිපත් කරනවා.